තෙරුවන් සරණයි හැම දෙනාටම. පුළුවන් අදත් සෙනසුරාදා උදේ දිනවල පැවැත්වෙන ඒ සදහම් සාකච්ඡාව ආරම්භ කරන්න. අපේ සුමිත් මහත්මයා ගැටලුවක් තියෙනවද? රෙස්ටෑන් කරලා තියෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි මහත්මා. තෙරුවන් සරණයි සියලුම ශ්‍රාවකයන්ට. පසුගිය සාකච්ඡාවත් එක්ක සම්බන්ධ කරලා ප්‍රශ්නයක් මතු කරන්න කැමතියි. දැන් අපි දැක්ක මේ කුමන ආකාරයෙන් බැලුවත් තමා එහෙම නැත්නම් මම කියන ස්වභාවය අපට අල්ලන්න බැහැ. අපට ලැබෙන්නේ එක්ක තමාට ලැබෙන දෙයක්, එහෙම නැත්නම් මට ලැබෙන දෙයක්, මගේ දෙයක් විදිහට තමයි හැම වෙලේම අපට ලැබෙන්නේ. එහෙම නැත්නම් අර්ථකථනය කරන්න මොන විග්‍රහයකට ගියත් මගේ හැරියට මට හැරියට ලැබෙන දෙයක් වෙන තමයි විස්තර කරන්න ඉන්නේ. මේක තවත් පොඩ්ඩක් එහාට ගියත් අපි මාත්මා අපට විස්තර කරගන්න පුළුවන්. මේක නිකන් අනුමානයක් වගේ දෙයක් ගන්න මේ ආර්ය න්‍යාය සම්බන්ධ මස්මින් සති ඉදං හෝති මස්මින් අසති ඉදං නහෝති කියන ආර්ය න්‍යාය එක්ක පොඩ්ඩක් මේ අනුමාන ඥානයක් වගේ දෙයක් සති අසති කියන මේ පද දෙකත් එක්ක පොඩ්ඩක් මේක විග්‍රහ කරගන්න පුළුවන් හොඳයි කියලා හිතනවා. තෙරුවන් සරණයි.
ඔව්, තෙරුවන් සරණයි. එතකොට මේ අපිට ලැබෙන දෙයක් තියෙනවනේ, يعني ආයතනෙට ගෝචර වෙනවා. අපි තව ඉදිරියට දැනගන්නවා නේද? හරි, දැනගත්තා කියන්නේ ඒ ස්වභාවය තමයි ඇත්තටම මේ කියලා. ඒ කියන්නේ දෙයක්. ඒකට අපිට මොකක් හරි ඉතින් අර්ථයක් එනවනේ දැනගත්තේ මේකයි. ඒක ජගත් වෙනවා. දැනගත්ත දේ ගැන තව හිතලා තව දෙයක් කරන්නත් පුළුවන්. ඒ හිතුවේ නැතත් දැනගත්ත ස්වභාවයම ඒක දෙයක් වෙලා ඉවරයි. එතකොට හදට බලනකොට පේනවා මෙන්න මේ දෙයක් ලැබීමම මම ඊයේදීලා. එතකොට දෙයක් ලැබීමම මම ඊයේදීලා. එතකොට තමයි අපිට ප්‍රශ්නේ එන්නේ, මම මේකේ ඉන්නවද, මේකෙන් තොරද, කොහොමද මේ, ඒ කියන්නේ සජීව බව ඇති වෙලානේ නේද? එතකොට පේනවා ඉතින් ඒ ඔකනේ කෙනෙක් ඉන්නවා ගතියනේ, සත්ව ස්වභාවයනේ. දැන් ඔතන නවැරදි කියලා අහලා තියනවා නේ. ඊළඟට අපි මොකද කරන්නේ? අහලා තියන්නේ බුදු. ඊළඟට ඒ දහමේ ඒ පටිච්ච සමුප්පාද ක්‍රමයකුත් අහලා තියෙනවා. මොකද්ද මේ අපිකල්ලි මේ වේ, මේ නැත්තම් අහම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හොති, ඉමස් උප්පාදා ඉදං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නහොති, ඉමස්ස නිරුද්ධ ඉදං නිරුජ්ජති කියත ඒ න්‍යාය අහලා තියෙනවා. දැන් අපි මොකද කරන්න හදන්නේ? අර ලැබුණ දේට ඔය න්‍යාය දානවා. මේක ලැබුණේ මෙහෙමයි, හේතුව හොයාගන්න. එතකොට මේ හේතුව තියෙනකන් ඕක තියෙනවා, මේ හේතුව නැත්නම් ඕක වෙන්න බෑ. දැන් ඔය ගැළපීම තමයි අපි පටිච්ච සමුප්පාදේ කියලා කරන්නේ. එතෙන්දි පේනවාද ඒ පටිච්ච සමුප්පන්න බව කියලා දෙයකුත් ලැබෙනවා කියලා? ඒකත් ආයි මේනේ. ඊළඟ ප්‍රශ්නේ තමයි ඕක ලැබුණේ කාටද? ඕක දැනගත්තේ කවුද? නේද? ඒ එහෙම එතකොට අන්න එතන දැන් ආයේ මොකද්ද අඩුවක් පේනව නේද? දැන් ලැබිලා ආයේ දහම කියලා දෙයක් ලැබිලා, දහමට ගැලපෙනවා. අපේ සාමාන්‍ය තත්ත්වයට දහමට දෙයක් ගැලපෙනකොට අපිට හරි සතුටුයි. මට දහම අවබෝධ වුණා. ඔන්න මන් දැනගත්තා. ඒ දහම හොයනවා දන්නවා කියලා ගොඩක් අය කරන්නේ ඔන්න. ඉතින් අර අර හපු නැත්තම් පාඩම් වුණ එකට දැන් අත්දැකීම ගලපනවා. ඊට පස්සේ හිතනවා ඕක තමයි දහම. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඊට වඩා වෙනස් කතාවක්. මොකද ඔය කතාවෙත් ඉතින් මමනේ කාටද මේක වැටහුණු? කවුද මේ දහම දැනගත්තේ? ඒ කියන්නේ මේකයි කියලා. ඕකම නේද තර්ක කරන්න, කලහ විවාද කරන්න අවශ්‍යම නේදේ? යහ දහම අහනකොට අපේ හිතෙන් තර්ක කරනවා. ඔය ඔය කියන්නේ මේක නෙමෙයි, මේ මේක නෙන්න. නැත්තම් ඔය කියන්නේ මේක කියලා ඒ දැන් ලැබීමක් තියෙන දෙයක්. ඒ ඔතන ඔතන දැන් ඔන්නේ ලැබුණ දේ ගැන ආය අපි විමසලා ඕක නැති කරන්න හදනවා. ඕක පටිච්ච සමුප්පන්නයි. ඔය දේ තමයි ඉතින් අර විමුක්තිකාමයෙන් කරන්නේ. ඒ කියන්නේ ඒ ඒ ඒක ඒක මේ ලෝකෙට අයිති සිටීමක් නේ. අර අපිට එක එක විදිහට තර්කයිනවා. මේ මේකද, මේ මේක නෙමෙයිද, මේ මේක ඔය ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ. ඒ දෙකටම ගැලපෙන එක. ඊළඟට ඇත්තෙත් නෑ කියන්නත් දැ නැත්තෙත් නෑ කියන්නත් දැ ඔක ඇති වෙනකොටම නැති වෙනවා. ඒ දෙයක් පනවන්න බෑ, පීටුවන්න බෑ. අරෝ මේවා ඔය ඔක්කොම දැන ගැනීම ඔක්කොම ලැබී. ඒ කියන්නේ අර මේ මෙසේ කියන කතාව නෙවෙයි. මෙසේ මෙසේ කියන කතාව කියන්නේ වෙන විදිහ දේ නෙවෙයි. එකත් ඉතින් අපි එකක් දෙයක් කරගන්න වෙන විදිහ කිව්වහම ඒ එහෙම දෙයක් ලැබෙන එක. දැන් ඔතන ඔතන කියන්නේ අන්න ඔය මෙසේ කියන එකට යනකොට අර දේ මේ කියන කතාව කියන්නේ ලැබීමක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අපි මේ කියලා අපි හොයන්න අල්ලගන්නේ අපිට ලැබුණ දේ. ඔන්න අතනයි වැරද්ද. මේ කියලා අල්ලගන්නේ ගෝචර වුණ දේ. ගෝචර වුණ දේ පටිච්ච සමුප්පන්නයි කියලා තමයි කියන්නේ. ඔන්න ඔතන ඒ ඒ හිතන විදිහේ වැරද්ද. ඒක තමයි ওই කෝණය. ලෝකයට අයිති කෝණය කියන්නේ දැන් මට ලැබුණ දේ ගැන මොන විදිහට විමසුවා. ඔහොම දෙයක් නැහැ කිව්වත්, ඔහොම දෙයක් ඇති වෙනව නැති වෙනව කිව්වත්, මොකක් කිව්වත් අපිට පේන්නේ නැහැ මේ මට ලැබුණ ස්වභාවය මමම විස්තර කරනවා. මටම අදහසක් ඇවිල්ලා. ඔන්න ඔතන ඔය මම මම කියන යෙදීදී වැරද්දරි දැන් මේ වේ. දෙන්නන්නේ. හැබැයි ඒක වැරද්ද හම්බ වෙන මම ආයේ ඉන්නවා. ඒකට වැරද්ද කියලා හම්බ වෙන මම ඉන්නවා. මෙන්න මේ එම කිසිම යෙදීමක් වුණොත් ඒක මේ ඒ කියන්නේ ඔන්න ඔතන තමයි ඔය අසරණ භාවය දැනෙන්න ඕන. يعني මේ කියන يعني මොකක් හරි ලැබීම දෙයක් කියන ගතිය ඉක්මවා යෑමක් නැහෙනි. ඉතින් හරි අසරණයි. හලෝ ඕකේ. අය සක්කාය දිට්ටි. එතකොට ඒ ලැබෙන දේ ගැන කොච්චර හොයන්න ගියත් අර හොයන කෙනාමනේ ඔක හොයන්නේ. එළන සක්කාය දිට්ටි. දැන් ඔන්න ඔය දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මෙන්න මේ කෙනා තමා කියන එක තමයි ඇත්තටම හොයන්න. අපි හොයන්නෙම කෙනාට හම්බ වුණ දේ ගැන. කෙනා මම තමා කියන එකට තමයි බුදුහාමුදුරුවෝ එකනේ දහමේ පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කාය කියන්නේ සජීවි බව. සජීවි බවට ලැබෙන දේ නෙවෙයි. අපිට එලා තියෙන්නේ සක්කායට ලැබෙන දේ ගැන විමසලා සක්කාය නැති කරන්න හදන. يعني ලැබෙන දේ නැති වුණොත් ලැබෙන කෙනා නැහැ නේද? අර ඒක ගැලපෙනවා ඉතින් ඊමස්සෙන් සතිදන් අපින් ඊමස්සෙන් සතිදන් අහුවෙන්. හැබැයි එහෙම හෙව්වට ඒක වෙන්නේ නැහැ. ඒතර වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ හිතන විදිහේ වෙනසක් වෙන්නම වෙනවා. මම හිතලා මේක ගන්න බෑ. ඒ දැන් ඔක කියන්න වෙන්නේ ලැබෙන ස්වභාවයේ වරදක් තියනවා කියලා. මොකද ලැබෙන එකනේ ගෝචර. ගෝචර ස්වභාවයේ වැරදි කියන්නේ ගෝචර වුණ දේ හෙව්වට ඇත්ත දකින්න පුළුවන් කියන එක නෙවෙයි. يعني ගෝචර වෙන දේ අයින් කරන්න ගියාට සිද්ධ වෙන දෙයක් නෙවෙයි. තේරෙනවද? ගෝචර වීම තමයි අපිට දුක කියලා කියන්න වෙන්නේ. හැබැයි දුක අයින් කරනවා කියන එක කරන්න බෑ. දුක පිරිසිඳ දැකීමනේ කරන්න තියෙන්නේ. හැබැයි ඒ ගෝචර වෙන දේ ඒ දුකයි කියලා අපිට හරි ලස්සනට හම්බ වෙනවා. ගෝචර වෙන දේ දුකයි කියලා ඒක තේරුම් ගන්න හරි පහසුයි. එනකට බුදුහාමුදුරුවෝ දැන් දුකයි කිව්වේ ගෝචර වෙන දේද ගෝචර වෙන කෙනාද? හම්බ වෙන කෙනා. හම්බ වෙන කෙනා නේද? එතන ඉන්න සත්ව ස්වභාවය නේද මේ දුක පංච උපාදානස්කන්ධේ ලෝකේ කියන්නේ. අපිට ලෝකෙ වෙන්නේ කෙනාට හම්බ වෙන දේවල්. වෙනද වෙනස? ඔන්න ඔය ආකාරයට හිතන තාක්කල් මේ දහම අනිත් පැත්තටමයි වැටහෙන්නේ. මේ සක්කාය කියන එක නෙවෙයි දකින්. සක්කාය දැක්කොත් තමයි සක්කාය නිරෝධය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඔතනයි ඔය හිතන කෝණේ වෙනස් වීම කියන කතාව තියෙන්නේ.
මම පැහැදිලි සොයි මහත්මයා. අපි මම පොඩ්ඩක් ඔක්‍ර එකතු කරන්නම්. ඔබතුමාගේ අදහස් එක්ක දැන් අපට යම් කිසි විග්‍රහයක් කරන්න එහෙම නැත්නම් ආර්යනාව හෝ පටිච්චසමුප්පාදේ හෝ මොනවා හරි දෙයකට විග්‍රහ කරන්න අපට යෙදෙන්නේ අපට දැන් මම කියන ස්වභාවය ලැබිලා ඒ ස්වභාවය මත පිහිටලා ඉඳලා තමයි අපි මොන යම් හෝ විග්‍රහයකට ගිහිල්ලා අර්ථයකට ගිහිල්ලා විග්‍රහ කරලා අපි තේරුම් ගන්න හැදුවත් ඒක මට ඊට පස්සේ ඒ ස්වභාවය මත ඉන්න මට තමයි මේක
තේරෙන්නේ.
ඔව්. එතකොට ඒ ස්වභාවය අල්ලන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ මං හිතන්නේ පටිච්චසමුප්පාදය කියන එක එතනට තමයි මේ කෝණ්ඩ තමයි අරවල තියෙන ස්වභාවය. මෙහෙම ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි දැන් ස්වභාවය මත ඉඳගෙන අර හරියට මම ඔලව උඩ ඉඳගෙන දේවල් වර්ණනා කරනවා වගේ මට අර මම ඉන්න පිහිටලා තියෙන තැන මට තේරෙන්නේ නැහැ. අන්න ඒ ස්වභාවය, ඒ පිහිටා තියෙන ස්වභාවය ගැන නේද මේ බුදුරජාණන් වහන්සේ මේ ආර්යඥාය කියන එක ඒ පිහිටීම ලැබීම නැත්තම් මමත්ව මම ඊට මම පිහිටලා තියෙන තැන ඉඳන් විග්‍රහ කරන්න කිව්වොත් එහෙම මම ලැබෙන්නේ නැහැ කියන මම කියන පුද්ගලයා ලැබෙන්නේ නැහැ කියන්නේ. මම හට ගැනීම, ඒ පිහිටීම, ඒ ස්වභාවය අල්ලන්න බෑ. අන්න එතනයි අපිට හැමදාම වරදින්නේ කියලා කිව්වොත් හරිද?
ඔව්. එතන දැන් මම හිටගෙන ඉන්නකොට මම හිටගෙන ඉන්න බව දන්නේ කොහමද? වටපිටාව නිසා නේද? දැන් මම ඉන්න තැන පේන්නේ නැහැ කියලාත් අපි දැනගන්නවනේ දැන්. ඒක දැනගත්තේ කොහමද? වටපිටාව නිසා නේද?
එහෙමයි.
ඒ කියන්නේ වටපිටාව ගෝචර නිසා මම කියලා දැනගන්න. හරි? වටපිටාව ගෝචර නිසා දකින්න බැරි දෙයක් තියනවා කියලා දැනගන්නවා. නේද?
එහෙමයි.
දැන් ඔන්න ඔතෙන්ට එන්න ලේසි. ලේසි වුණාට ඔය ලෝකයා හිතන විදිහ.
ඔව්.
දැන් අපි අර දෙයක් අල්ලගෙන තමයි මේ මේ නොදන්න දේ ගැන හිතන්නේ. එහෙම හිතන තාක්කල් ඒ ආකාරයට හොයන තාක්කල් ඇත්ත හම්බ වෙන්නේ නැහැ. හරි. අපි දැන් හිතන්නේ අර දැනගන්න වටපිටාව නැති වුණහම මේ ඉන්න තැනත් නැති වෙයි කියලා. නැත්තම් ඉන්න තැන දැනගනින් කියලා. දේරමල්
එහෙනම්
දැන් පේනවාද අර ගෝචර දේ හින්දා මම ඉන්නවා කියලා දැක්කහම ගෝචර දේ නැති වුණොත් මම නැති වෙයි කියන අදහස වැරදි කියලා.
ඔව්.
දැන් ඔය විදිහට තමයි අපි මේ හොයන්නේ. මේකයි ඔය ඕනේ වැරදි කියන.
මම කියන ස්වභාවය කවදාකවත් මට අල්ලන්න බෑ. මොකද මම කියන ස්වභාවයේ මතම ඉඳලා තමයි මම මේ කතා කරන්නේ.
ඔව්. හැබැයි අපිට අපිටාවක් හම්බ වෙන එකෙන් තේරුම් ගන්න පුළුවන් මොකද්ද? පැවටිලා.
ඒකයි. අයිති මට ලැබෙන දේවල් තියෙනවානේ. මට තේරෙන දේවල් තියෙනවා. මට හම්බ වෙන දේවල් තියෙනවා. මම දකින දේවල් තියෙනවා. ඒතරම් මට වැරදිලා.
එතනින් තමයි මේක මේ තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි හොයන්න තියෙන්නේ එතනින් නෙවෙයි. දැන් අර මේ කියලා හම්බ වෙන ගතියේ අසරණකම පේන්න ඕන. හැබැයි ඒ අසරණකම පේනුණා කියන්නේ ඇත්ත දකින්නා නෙවෙයි.
තව හොයන්න තියෙනවා කියන්නේ.
හොයන්න තියෙනවා. හොයන විදිහ හම්බුන්නේ නැහැ. නෝකයි අසරණකම් අපට මේක අහුවෙන්නෙම නැහැ. මොන දෙයකටවත් ලැබීමක්. මේ ලැබීම කියන්නේ අසරණ බව කියලා දකින නුවණ එන්න ඕන. දැන් අපිට වෙන්නේ අර තමන් කලින් දන්න එකට වඩා තව ටිකක් දැනගත්තාම ඉස්සෙල්ලා එක වැරදි දැන් එක හරි. ඉස්සෙල්ලා එක වැරදි දැන් එක හරි. තව කොහෙද අල්ලගන්න?
ඒ කියන්නේ විග්‍රහයක් එනවා කියලා කියන්නේම ලැබීමක් කියන එක තේරුම් ගන්න.
හරි. අන්න හරි.
ඒතරම සක්කාය දිට්ඨිය තියෙනවා තාම තියෙනවා කියන එකට තේරුම් ගන්න.
ඔව්. අන්න ඒක තමයි ඒක පෙන්වන්න තමයි අපිට කල්යාණ මිත්‍රී ඕන වෙන්නේ. ඒ තාම ලෝකෙනේ. ඔය සක්කාය දිට්ඨියනේ. ඔය දහම කියලා දෙයක් ලැබිලා. ඒකට එනේ නුවණ තියෙන කෙනාට ඔක ඇහෙනකොට ඇත්තනේ. දුහාම දෝකේ වේක නිවේනේ කියන එක එහෙම එනවා. හරි. එතකොට දැන් වැහිලා තියෙන එක ආයතන වලින් දකින්න බෑ. ඒ ආයතන වලින් වටේනේ බලන්න.
එහෙම. අඩිය දික්. මොනවද දැක්කත් සක්කාය දිට්ඨිය. කොන විදිය දැක්කත් සක්කාය දිට්ඨිය.
මොනවා දැක්කත් ඇත්ත නෙවෙයි. හරි. ඒකට පය ගහලා ඉන්න තැන දකින්නවා කියන්නේ ඥානකින් විතරනේ ආයතන වලින් දකින්නම බැහැනේ. නේද?
හරියට හරි.
එතකොට ඒක ඥානෙට අහු වෙනවා කියන්නේ වටපිටාවක් ඥානෙට අහු වුණා නේද? ඉන්න තැන ඥානෙකට අහු වුණා කියන්නේ වටපිටාවක් ඥානෙකට අහු වුණා.
ඒ කියන්නේ කහුණා කියන එක ආයෙත් මොනවා හරි දෙයක් හිතකින් අපි හිතාගත්තා.
නේ. දැන් ඥානයක් අහුණා කියලා හිතකින් හිතීම නෙවෙයි යන්නතන තමයි වෙනස.
හා.
හිතකින් හිතනවා කියන්නේ අර ගෝචර වුණ වටපිටාවට අනුව හිතන එකනේ.
එහමයි.
ඥානය කියන්නේ අන්නේ සිතීම නෙවෙයි. ඒකේ අර සංසන්දනයක් නැහැ කොහෙත්. වටපිටාවෙන් තියෙන සංසන්දනයක්මනේ.
එහෙමයි.
මේ ඥානය කියන එක එහෙම වටපිටාවේ සම්බන්ධයක් නැහැ.
එහෙමයි.
එතකොට අර ලෝකේ දන්න කිසිම දෙයකින් නෙවෙයි මේක ගැන විස්තරයක් එන්නේ. ඒ කියන්නේ විස්තරයක් එනවා නෙවෙයි. ආවොත් වට අපි දන්න දෙන්නේ වටපිටාව. ආවොත් ලෝකෙනේ.
හරි.
විස්තරයක් ආවොත් ලෝකෙනේ කියන එක පේනවා නේද?
පේනවා.
විස්තරයක් ආවොත් ලෝකෙනේ. ඒවන්නක තමයි කියන්නේ මේ අර්ථයක් දැනගත්තොත් ඕක අහි අහුවෙලා. Yeah. අපිට ගැලපුණොත් මේ කියන්නේ මේකයි කියලා අර අර දන්න කියන්නේ වටපිටාව. පය ගහලා ඉන්න තැන නෙවෙයි. ආයේ ආයතන හයේ ගෝචර වුණ දෙයන්නේ දන්න දැනගත්ත දන්න දේ කියන්නේ. ඒ කියන්නේ අපි ඉන්ද්‍රිය පහ දැන් ওই වටපිටාව කියවහන් හිතෙන ඉන්ද්‍රිය පහට අහුවේ නෑ කියලා නෑ. ඔකේ මනසට අහුවේ නැ ටිකක් තියෙනවා. මන ආයතන කියන්නේ ආයතනයන් මන ධම්ම.
ඔව්.
එතකොට මම අර කියන්නේ අර කණ්ණාඩියක ප්‍රතිබිම්බ වැටෙනවා. හරි? දැන් ප්‍රතිබිම්බ විස්තර කරන්න ඒව දිහා බලලා ඉන්න අපිට හරි ලේසි.
ඔව්.
ඒ ඔය ප්‍රතිබිම්බ නිසා කණ්ණාඩිය දිහා බලනවා කියන එක ඒක ඒක ඥානකින්මනේ බලන්න වෙන්නේ.
එහෙමයි.
මේ ප්‍රතිබිම්බ ඇතිවීම කියන්නේ කණ්ණාඩි ස්වභාවය.
එහෙමයි.
අපිට කණ්ණාඩි ස්වභාවය හිතාගන්න පුළුවන් ප්‍රතිබිම්බ දිහා බලලා. ප්‍රතිබිම්බ නැත්තම් ප්‍රතිබිම්බ දැක්කේ නැත්තම් කණ්ණාඩි කතාවක් එන්නේ නැහැ නේ. කරුවලේ කණ්ණාඩියක් තිබුණාට කණ්ණාඩිය කියලා දැනගන්න විදිහ නැහැ නේ. ඇයි? ප්‍රතිබිම්බ පේන්නේ. අපිට යම් කිසි මොහොතක ප්‍රතිබිම්බයක් පෙනුනොත් නේද? කණ්ණාඩියක් හම්බ වෙන්නේ. හම්බ වෙනවා කියන්නේ ආයතනවල නෙමෙයි. ඒක මුලින් හම්බ වෙන්නේ ආයතනෙට. මොකද ප්‍රතිබිම්බේ නිසා මන ආයතනෙන් හදා ගන්නවා කණ්ණාඩියක් තියනවා කියලා. හරි?
ඔව්.
එතකොට මොකද වෙන්නේ? කණ්ණාඩිය තියෙන හින්දානේ ප්‍රතිබිම්බ ඈතිකල්ලි මේ වෙන්නේ. ප්‍රතිබිම්බ නැති වුණා නම් කණ්ණාඩිය නැහෙනේ කියන තැනට යනවනේ.
ඔව්.
එතකොට මොකද වෙන්නේ? හරුවල වුණා නම් දැන් ප්‍රතිබිම්බ නැහැනේ.
නැහැ.
හැබැයි කණ්ණාඩිය නැති වෙනවද?
කැමරිය නැති වෙනවා.
නැති වෙන්නේ
නැහැ. එතන යන්නේ අර නැත කියන තැනට විතරයි යන්නේ. නමුත් තව ස්වභාවය අහුයි.
නැහරි ඒ නැහැ කියන්නේ උච්ඡේදය. හැබැයි ප්‍රතිබිම්බ ලැබීම දුකින්ද ප්‍රතිබිම්බ නොලැබීමේ අර දුකේ නැතිවීමක් තියෙනවා.
තියෙනවා ලෞකික මට්ටමේ.
ලෞකික මට්ටමේ විමුක්තිය කියන්නේ ඕක. ඒක නිවන වගේ තමයි.
අවතර ස්වභාවය කණ්ණාඩි ස්වභාවය නැති වෙලා නැහැ.
අන්න හරි. ඒක පේන්නෙම නැහැ. ඒ පය ගහලා ඉන්න තැන. ඒ කණ්ණාඩිය දකින්න අපිට ආයතනයක් නැහැ
නේ. නැහැ. අහුව තවෙන ප්‍රතිබිම්බ ටිකක් විතරයි.
අන්න. ඔන්න ඔය ඔය කියන්නේ ප්‍රතිබිම්බයක් ගැන නේ කියන එක තමයි අපි ඔය ලැබීමක්. ඔය ලැබ ගැනීමක්. ඔය ලෝකේ. කියලා ඒක පෙන්නලා දෙන එක විතරයි කරන්න පුළුවන්. එතකොට අපිට බෑ මෙන්න කණ්ණාඩි අපි අහන්නේ හරි ප්‍රතිබිම්බ නෙවෙයි නะ ඔ කණ්ණාඩිය පෙන්න. ඒක පෙන්වන්න පුළුවන්ද?
ඒ කියන්නේ රවි මහත්තයා දැන් ප්‍රතිබිම්බ නිර්මාණය කිරීමේ හැකියාව කියන එක අපිට කවදාකවත් හම් වෙන්නේ නැහැ.
හම් වෙන්නේ නැහැ.
හැබැයි මමත්වයේ කියන ස්වභාවය නිසා තමයි අසකරණාසය කියන ඒ ටික ඔක්කොම උපදින්නේ. ඒ ස්වභාවයත් එක්ක කියන ස්වභාවය හම් වෙන්නේ
නැහැ. ඒ ස්වභාවය හම් වෙන්නේ නැහැ. ඒකට දකින්න තියෙන්නේ ස්වභාවය.
හරි ගැඹුරු තැනක්.
හරි ගැඹුරු දෙයක් තමයි. දැන් ඒ ස්වභාවය කාටවත් කියා දෙන්න බෑනේ. දැන් ප්‍රතිබිම්බ වලින් කොහොමද කියන්නේ කණ්ණාඩි කියන ස්වභාව.
එහෙම. විස්තර කරනවා විස්තර කරන්නේ ප්‍රතිබිම්බත් එක්ක.
විස්තර කරන්නේ ප්‍රතිබිම්බය. එතකොට අපිට වෙන්නේ ඉතින් ප්‍රතිබිම්බ ගැන තව අදහසක් දාගන්න. දැන් අපිට කියන්න පුළුවන් ඔය ප්‍රතිබිම්බ නොහැදෙන මට්ටමක් ගැන මේ කතා කරන්න. හරිනේ.
එහෙම.
ඉතින් අපි හිතනවා එහෙනම් අර කරුවල. දැන් ප්‍රතිබිම්බ නැහැ. ඒක කරුවල වෙන්නත් පුළුවන්. තව ප්‍රතිබිම්බ නැති වෙලාවත් තමයි එකම ස්වභාවයක් නම් තේින්නේ.
ඔව්.
එතකොටත් දන්නේ නැහැ නේද කණ්ණාඩිය කියලා.
කණ්ණාඩිය කියලා දන්නේ. ස්වභාවයක් කියන්නේ පේන ස්වභාවයක් විතරයි. ඇහැට ගෝචර පේන ස්වභාවයක් විතරයි.
ඇයි දැන් කණ්ණාඩියේ උන ප්‍රතිබිම්බයක් තියනවා කියලා හිතන්න. හරිද? ඒ ප්‍රතිබිම්බය කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ.
වෙනස් වෙන්නේ.
දැන් අපි ප්‍රතිබිම්බයක් කියලා කණ්ණාඩියක් කියලා දැනගනීද?
නෑ.
නෑ. ඒ හැබැයි දැන් දොර වැහිලා තියෙනවා. ඇරෙන්නෙම නෑ. අපි දොරක් කියලා දැනගනීද එතකොට?
නෑ. හරියට අඳුරම ඉන්නේ කියලාකොට අඳුර ගැන තේරුමක් නෑ වගේ.
අන්න හරි. ඒ අඳුරම ඉන්නකොට අඳුර ගැන තේරුමක් නැහැ වගේ තමයි එක පාටක් විතරක් තියෙනකොට එක පාටක් කියන තේරුම එන්නේ නැහැ.
මොකක් හරි සංසන්දනයක් තියෙනවා.
හරි. එතකොට ඒ සංසන්දනයේ මත තමයි අපිට කලින් කණ්ණාඩියක් තිබුණේ කියලා හිතාගන්නන්නේ.
ආතයක් ගැන කතා කරන්න පුළුවන්.
ඔව්. රුවලේම තිබිලා එක පාරට විදුලියක් කොටලා හරි අපි ප්‍රතිබිම්බයක් නේ දකින්නේ.
ඔව්.
එතකොට අපි කියනවා අන්න කණ්ණාඩිය. දැන් කණ්ණාඩිය කියලා අපි දැනගන්න ප්‍රතිබිම්බය නිසා. ප්‍රතිබිම්බය කියලා දැනගත්තේ මේ වෙනස් වීම නිසා. මේ වෙනස් වීම වෙනකන් අපිට ඔය කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. හරි?
එහෙම.
දැන් ඔන්න නිකාම්ම ඉඳලා සද්දයක් ඇහෙනවා කියන්නේ. එතකොට අන්න ඇසීම කියන එක ආවනේ.
ඔව්.
දැන් ඇසීම හරියට අර ප්‍රතිබිම්බය වගේ. දැනීම කියන්නේ හරියට අර ප්‍රතිබිම්බය වගේ.
හරි.
එතකොට ඇයි මේ ඇසීම දැනීම දැන ගැනීම අනාද පෙනීම කියලා වෙන් වෙන්නේ ඔය ප්‍රතිබිම්බ ටික?
ඔව්.
තේරෙනවද?
ඔව්.
ආයේ අහුවෙන්නේ කණ්ණාඩිය නෙමෙයි.
නමුත්තර මේ
ඒවා වෙන් වෙලා තියෙනවා.
හ්ම්. ඒ කියන්නේ දැන් අපි අර මේ ආයතන සජීවව ලයිව් වෙලා තියෙන එක අපට අහුවෙන්නේ. අපි ඒක ඇත්ත
ලයිව් වෙන බව අපිට අහුවෙනවා. ඒ සජීව බව අහුවෙන එකේම තමයි ප්‍රශ්නේ තියෙන්නේ.
ඔව්.
සජීව බවටනේ අපි ආයතන කියන්නේ.
ඔව්.
එහෙම දැනෙනවා. ඔකනේ සජීව බව.
ඔව්.
දැන් ගහකට
කර වෙනසක් වෙනකන් අහුවෙන්නේ
නැහැ. ඔව් ඒක දැන් ඒක නුවණ කැලලක් නේද?
හ්ම්.
වෙනසක් වෙන නිසායි මේ අහුුනේ කියන එක ඒ ගෝචර පැත්ත නෙමෙයි. ඒක නිකන් හිතලානේ ගන්නෙ.
හ්ම්.
හරි හිතන්න පුළුවන් කෙනාටනේ ඒක අහුවෙන්නේ.
ඔව්.
ඔන්න ඔය හිතන්න පුළුවන්කම මත විමසීම එන්න ඕන. හරි. ඒ විමසීම තමයි උදව් වෙන්නේ ඥානයකට. ඒ කියන්නේ මේ ගෝචර වීම පාදක කරගෙනමයි දැන් ඉස්සලා අහුවෙන්නේ අගෝචර වීම.
ඔව් වෙනසක් අහුවෙන්නේ වෙනසක්.
ගෝචර වීම එක්ක හිතා ගන්න පුළුවන් අගෝචර වීම හින්දානේ මේ ගෝචර වීම එන්නේ.
එහෙනම්
ඒකත් තාම ගෝචර වීමෙම කොටස අගෝචර වීම
කොටස
හරි මේ දැනීම එක්ක නොදැනීම ඇසීම එක්ක නොඇසීම හරි දැන් ඔතෙන් ඒක දැනගන්නේ ඇසීම හින්දානේ නොඇසීම දැනගන්න
ඔව් ඇහුනේ නැහැ කියන එක ඇහුනේ නැහැ කියන ගැතිය
ඔව් ඇහුණ බව තියෙන්නේ ඇහුනේ නැති බවත් එක්කනේ එළිය තියෙන්නේ කරුවලත් එක්කනේ කරුවල කියන එක අත්දැකලා නැත්නම් එළිය කියන එකක් තියෙයිද? අරුවල කියන එකට අදහසක් නැත්නම් එළිය කියන එකට අදහසක් ඇයිද? එහෙම ඉන්නේ නැහැ. හරි. ඒකේ අනිත් පැත්ත එකමයි සාපේක්ෂවමයි මේ මේ ප්‍රකට වීම තියෙන්නේ. හරිද? ඒකයි මං කිව්වේ අර එකම ස්වභාවය තිබුණා නම් එහෙම ඒකේ පෙනීමකුත් නැහැ අපි ප්‍රකට වෙන්නේ. එකම පාට තිබුණා නම් එක ඒ කියන්නේ දැන් ප්‍රතිබිම්බේ වෙනස් නොවී තිබුණා නම් කවදාවත් කණ්ණාඩියක් තියනවා කියන එක අහු වෙන්නේ
නැහැ.
එහෙම. ඒක එළිය තිබුණාද කරුවල තිබුණාද කතාව නෙවෙයි. ඒ ප්‍රකට වීම අපිට ප්‍රකට වීම වෙන්නේ සාපේක්ෂව. ඒක නැති බවත් එක්කමයි ඇති බව හම්බ වෙන්නේ.
හැබැයි ඒක කණ්ණාඩි ස්වභාවය කියන එක අහුවෙන්නේ නැහැ. ඒක ඒක විතරම පවතිනවා. ඒ ස්වභාවය කියන එක අපිට ඒක ගෝචර වෙන්නේ නැහැ මොන જાතියින්. මොකද අපි ප්‍රතිබිම්බයකට නැගිලා දික් කරන්නේ. හරි නැති නැති බවට හරි.
ස්වභාවය කියන්නේ දැන් ඔය ඇති නැති බව නෙවෙයි.
නෙවෙයි.
ඒක මේ ප්‍රතිබිම්බෙනි. අර ලැබුණ දේ
ප්‍රතිබිම්බයක් ඇති කිරීමේ ස්වභාවයනි.
අන්න හරි. ප්‍රතිබිම්බයක් ඇති කිරීමේ ස්වභාවය තමයි අර සකස් වෙන ගතිය කියන්නේ. සකස් වෙන ගතියේ ප්‍රතිබිම්බේ ගැන කතා කරන්න බෑනේ. ප්‍රතිබිම්බේ මොනවද කියලා අදහසක් එන්නේ නැහනේ සකස් වෙන ගතිය දකින්නකොට. අන්නාදී ස්වභාවය කියන්නේ අර ප්‍රතිබිම්බ මේ ප්‍රතිබිම්බ මේ ප්‍රතිබිම්බ ඒවෙන් කිලිම නෙවෙයි. අනේකයි ලැබීම නෙමෙයි. ලැබුණා නම් අපි හොයන්නේ කණ්ණාඩිය ගැන නෙවෙයි. කියන අදහසින් තමයි ඔන්න අසරණ බව තේරුම් ගන්න. තේරෙනවද? යෙදීමක් වෙලා.
යමයි. මොම් පැහැදිලි.
යෙදීම වෙන්නේ කොහොමද කියන පැත්ත තමයි දැන් සත්ව ස්වභාවය කියන්නේ. යෙදීම නෙවෙයි.
යෙදීම ස්වභාවය. අකියාව.
සජීවි බව කියලා අපිට ඒකත් තේරෙන භාෂාවක් නේද? සජීවි කියන්නේ එක මොකද්ද දැනෙනවනේ නේද?
ඔව් හැකියාව කිව්වනම් හරිනේ. සජීවි හැකියාව.
ඔක මොන වචනේ කිව්වත් ඒක අපිට මේ කියලා දෙයක් වෙනවා. ඒක වෙන තාක්කල් අපි අසරණ. හරි. ඒ මොකද එතකොට මට හොයන්න දෙයක් තියෙනවා. කොට ඒක මට ලැබීම. මම නෙවෙයි. අපි මම කියලා විස්තර කරන ඕන දෙයක් බලන්න මම කවුද කියලා ඇහුවොත් මම ගැනද කියන්නේ මගේ ස්වභාවයක් ගැනද? මගේ නම මේක.
ඒ මම මට හෝ මගේ ලැබෙන දෙයක්. ලැබිච්ච දෙයක් හරි මට ලැබිච්ච දෙයක් හරි මොකක් හරි.
ඔව්. මම කවුද කියලා කියලාම තියෙන්නේ මම ගැනද? නැත්නම් ලැබිච්ච දෙයක් ගැනද? මම ගැන නෙමෙයි ඉතින් ලැබිච්ච දෙයක් කියන්නේ මම ගැන නෙමෙයි. හැබැයි අපිට හිතෙන්නේ මම ගැන තමයි ඔය විස්තර කරන්න කියලා.
එහෙනම්
මම මෙච්චර උසයි කියලා කිව්වොත් මම මෙච්චර මහතයි. මම ඇඳලා ඉන්නේ මේක ඔය මමද? අපිට නිකන් හිතන්නේ මම ගැන තමයි ඔය කියන්නේ කියලා. මම නෙමෙයි. ඒ තමා නෙමෙයි. මාගේ ලක්ෂණය ලක්ෂණයක් කියන්නේ තමාට අයිති දෙයක්. නේ
එහෙම
අයිති දෙයක් කියන්නේ තමා නෙමෙයි. නේද? ඒ හින්දා අපිට තමා අහුවෙන්නේ නැහැ. ඒ අපෝනෝව දකින්නවා නම් එතන අන්න එතන ඒක ප්‍රඥාවෙන්
එහෙනම්
එතකොට මේ ප්‍රඥාව ඒ අර අසරණ බව පහු වෙන්නේම නැහැ. කොහොම තේරුම් ගන්න කියත් දැන්. දැන් ඒ එතන තමයි අර අසරණ බව කියන්නේ. හැබැයි ඒක හොයන්න නැතුව ඒ අසරණ බවට එන්නේ නැහැ.
නේද?
හොයලා 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 එකත් එක්ක හරි අසරණ බවක් එනවා.
එනවා. මොම් පැහැදිලි රවික් මහත්මයා මම අනිත් අයට අවස්ථාව දෙන්නම් තෙරුවන් සරණයි.
හරි තෙරුවන් සරණයි. ආට හරි අහන්න දේවල් තියෙනා නම් අහන්න තෙරුවන් සරණයි. ඒ වසන්ත මහත්තයා සම්බන්ධ වෙලා නැහැ නේද? වසන්ත වෙන කතාවක් කිව්වා. කාට හරි අහන්න දෙයක් තියෙනවා.
එරුවන් සරණයි ડોક્ટર රවි. අර මම ගැන අපිට ඒක අවධානයට ලක්ුනේ ඔබතුමා දැන් කිව්වහම තමයි ඒක ගැන තව පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද එරුවන් සරණයි?
ඒක ඉතින් පැත්තකින් තියෙන්නේ මොකක් හරි ලැබීමක් කියන එක තමයි අපි මේ කියලා කියන්න පුළුවන්. අපිට මේ කියන්න පුළුවන් නේද? අපේ ඒ ලැබීම කියන්නේ අර එළියේ තියෙන රූපයක්ම නෙමෙයි, හිතට දැනගන්න ස්වභාවයක් තිබුණත් ඒකත් මේ. ඒකට ඒ ස්වභාව ගතිය නේද අපි දැන් ඔය නිමිත්තක් කියලා සටහනක් වගේ අර වෙන් වෙන ගතියක් තියෙනවනේ. ඒ ඒ ගතිය නේද සංඥා ගතිය කියන්නේ, ස්වභාවය කියන්නේ. ඒ ඕන අදහසක් ලැබෙන ගතියෙත් දැන් මට හිතනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ ලැබෙන ස්වභාවය කියන එකත් අපිට රූප වේදනා සංඥා සංකාර විඥානම තමයි. හරි? ඒකේ ස්වභාවයක්, ඒ කියන්නේ ස්වરૂපයක් තියෙනවා. ඒකේ අපි නිකන් හැමතියක් මේටි ගතියක් තියෙනවා, වේදනා ගතියක් නේද? ඒක ගැන හිතන්න පුළුවන්. චේතනා ගතිය, සංඥා ගතිය, සංකාර ගතිය, දැනගන්න ගතිය තියෙනවා. ඔය ලැබෙන දේ. ඔය නිසා තමයි මම හිතන්නේ අපිට මේක ගොඩාක් වරදී. බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධය හරිනේ ඒකට ගැලපෙනවනේ. ලැබෙන දේ. දැන් එළියේ තියෙන රූපයක් ගත්තොත් ලස්සනට ගැලපෙනවනේ ওই જાති බහට. ඒකට හිතනවා බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධය තමයි ඔය කියලා. දැන් ඒක තමයි ලෝකයාට හම්බ වෙන පංච උපාදානස්කන්ධය. දැන් විමුක්තිය හොයන අය බුදුහාමුදුරන්ට කලිනුත් ඔය රූප වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කළා. ඒ වයින් මිදීමක් ගැනත් කතා කළා. ඒ මිදීම පේනවද? මට ලැබුණ දෙයින් මිදෙනකොට අර උච්ඡේදයකට යන්නේ කියලා. නැති බවකට යන්නේ කියලා. එතෙන්ට ඒ නැති බව අත්දකිනකොට ඇත්තටම ඒක නිවන වගේ තමයි. හැබැයි ඒක ඒ නැති බවත් ලැබීමක් නේද කියන එක පේන්නේ නැහැ. නැති බව ලැබීමක්. හරි.
එහෙමයි.
දැන් ඔන්න ඔය ඒ නැති බව ලැබීම කියන එකෙත් ඒකත් ඉතින් ආයි ලැබීමක්. ඔය දෙකම ඒ කියන්නේ උච්ඡේදය කියන්නේ නැති බව සුරු කරන එකත් සත්ව ස්වභාවය එතකොට මේ ලෝකයේ සත්වයා බෙහෙවින්ම ඇති බව හෝ නැති බව ඇසුරු කරනවා. හරි. අතීතංච නතීතංච. ඇත හෝ නැත. ඔබේ ඉන්න එකම තමයි සත්ව ස්වභාවය කියන්නේ. එතකොට මෙන්න මේ සත්ව ස්වභාවය කියන්නේ අන්නයි සත්ව ස්වභාවය කියන එක තමයි මේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ පංච උපාදානස්කන්ධය කියලා. නැතුව සත්වයාට ලැබෙන දේ ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ සත්‍යයට ලැබෙන දෙයත් අර වචන ටිකට එහෙම්මම ගැලපෙනවා. ඒ කියන වචන ටිකම තමයි කියන්න තියෙන්නේ. හරි. සත්වත්වය කියන එක සත්වත්වය කියන එක තමයි බුදුහාමුදුරුවෝ වචන ටිකම දාන්නේ. අපි සත්වත්වය නැතුව සත්‍යයගේ දෙයක් සත්‍යයට ලැබෙන දෙයක් කියලා දාගත්තොත් ඒක අර ලෝකෙටයි සිතීමයි. සත්වත්වය කියන එක තමයි මේ අර පය ගහලා ඉන්න තැන වගේ. ඒක තමයි ඇත්තටම දුක. හරි. ඒක තමයි ඒක විස්තර කළොත් එන විස්තරේ තමයි පංච උපාදානස්කන්ධය. ඇයි සත්වත්වය? එසේද සත්වත්වය? රූප උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. ඒ කියන්නේ රූපය කියන එක කෙලෙස් වලින් සාසවා උපාදානීය. රූපය සාසවා උපාදානීය කියන එකනේ රූප උපාදානස්කන්ධය කියන්නේ. රූපය සාසව උපාදානීය. ඒක තමයි රූප උපාදානස්කන්ධය කියන්නේ. වේදනා සාසව උපාදාන. ඒක තමයි වේදනා උපාදානස්කන්ධය. ඔන්න ඔය දැන් විස්තර කරන්නේ සත්වත්වය. සත්වයා ගේ දෙයක්වත් සත්වයාට ලැබෙන දෙයක්වත් නෙවෙයි. ඔන්න ඔතෙන්ට සිහිය තියන්න බැරිකම තමයි අපිට තියෙන ප්‍රශ්න. මොකද ඒක ගෝචර නැහැ. ඒ කියන්නේ ගෝචර නැහැ කියන්නේ හිතාගන්නවත් බැහැ කියන එක. හිතාගන්න පුළුවන් වුණා නම් ආපහු සත්වයා නෙමෙයි සත්වයාට ලැබෙන දෙයක්. සත්වත්වය නෙමෙයි සත්ව ස්වභාවය නෙමෙයි. හරි. ඒකයි දැන් අපි කොච්චර කිව්වත් අපි නුවණ කියලා කියන්නේ අපි හිතන දෙයට කියලා අපිට පේන්නේ. නුවණ කියන්නේ දෙයක්. දිටීමයි ඥානයයි කියන්නේ දෙකක්. නේද?
එහෙමයි.
ඉතින් අපි ඥානය ගැන අපි ප්‍රශ්න කරනවා. ඥානය ගැන ප්‍රශ්න කරනකොට උත්තර දෙන්න වෙන්නේ අපේ සිතීමට අහු වෙන දේවල් වලින්. හිතා ගන්න පුළුවන් දෙයකින් කියන්නත් වෙනවානේ. ඒකට ඒක විස්තරයක් නැත්නම් කියවිල්ලක් විතරයි. අපි කරන්නේ ඒ කියවිල්ලෙන් ඔය කියන්නේ මේකයි කියලා ආයේ අර්ථයක් දාගන්න. සිද්ධියක් හදන විස්තර කරන්නේ සිද්ධියක් නොවන බව. අපි ඒ විස්තර කිරීමෙන් සිද්ධියක් හදා ගන්නවා. නොවන බවේ සිද්ධිය හදා ගන්නවා. ඒක වෙනවා. අපි හිතන විදිහ ආකාරය වෙනස් නොවන තාක්කල්. එතකොට මෙන්න මේ දකින්න විදිහේ වැරද්දක් දෙන්නන්න තමයි බුදු කෙනෙක් එන්නේ. නිකන් අයක නෙමෙයි. හොයන අය හිතන විදිහ වැරද්ද.
එතකොට ડોක්ටර් රවි දැන් දැන් අපි කියමුකෝ මේ පොඩි දරුවෙක්ව දැක්කා කියලා. එතකොට එතකොට මට තේරෙනවා නම් අවබෝධ වෙනවා නම් මේක මේ අනිත් අයට පේන එකක් නෙවෙයි, මේ මගේ සිතේ සකස් වෙච්ච එකක් කියලා. එතකොට අර සාසවා උපාදානීය වෙන්නේ නැහැ කිව්වොත් ඒක නිවැරදිද?
ඔව්. දැන් ඔන්න පොඩි දරුවෙක් දැක්කා කියනකොට දැන් අපි දැන් විමසන්නේ දරුවා කියන එක ගැන නේද?
එහෙමයි.
ඔය දරුවා එළියේ ඉන්නවද හිතේ හැදුනද කියලා නෙවෙයි විමසන්නේ. ඔය දරුවා කියන හැඩය ඇත්තටම බාහිරේ තියනවද නැත්නම් හිතේ හදපු එකක්ද කියන දෙකෙන් එකක් නේ අපිට හම්බ වෙන්නේ.
ඔය දෙකෙන් එකක් හම්බ වෙන්නේ.
ඒකට මුලින්ම හම්බ වෙන්නේ එළියේ නෑ හිතේ හැදුවේ කියන එක.
එහෙමයි. හරි.
දැන් දරුවා කියන එක හිතේ හැදුවා කිව්වට ඒ ලැබීමෙන් අයින් වෙලාද?
ඔයාර ප්‍රතිබිම්බය දැක්කා වගේ අර බල්ලේ ඉන්න වතුරේ ඉන්න බල්ලා
නේද? දැන් දරුවා කියන්නේ ප්‍රතිබිම්බේ.
හරිද? එහෙමයි.
ඒ කියන්නේ ලැබෙන දේවල් වලින් එකක් නේ.
එහෙමයි.
එතකොට දැන් අපි මේ ප්‍රතිබිම්බේ තියෙන එකක්ද නැති එකක්ද කියලා ප්‍රතිබිම්බය ගැන හොයනවා.
එහෙමයි.
ඔය හොයන්නේ ප්‍රතිබිම්බේ සකස් වෙන ස්වභාවය නෙවෙයි, කණ්ණාඩිය නෙවෙයි. හෙරනවා. ඉතින් අරකට උත්තරයක් ආවා කියලා පේනවාද අපි අර ඒ අර සාස්වතේම කැරකෙනවා කියලා. දරුවා ඇත්ත කියන එකේ ඉඳන්නේ හොයන්නේ. දැන් දරුවා කියන සිද්ධිය බාර අරගෙන නේ හොයන්නේ. දරුවා ගැන නේ හොයන්නේ. ඒ කියන්නේ ප්‍රතිබිම්බේ බාර අරන් අපි හොයනවා ඉතුරු ටික.
ඔව් එහෙමයි. ඒක එතකොට කොහොමද අපි ඒක සකස් වීමක් කියලා දකින්නේ? කොහොමද ඒක සංස්කරණයක් කියලා හිතුවොත් තේරෙනවා මේක සංස්කරණයක් තමයි කියලා.
ඔව්. එතකොට දැන් ඒ සංස්කරණේ බව තේරුණොත් ඔය දරුවා එළියේ ඉන්නවද හිතේ ඉන්නවද කියන ප්‍රශ්නේ එයිද?
ඔව්. සංස්කරණයක් කියලා හිතුවොත් එහෙම ඉන්නේ නැහැ.
අර දරුවා ගැන කතා කරන්න පුළුවන් වෙයිද?
ඔව් බෑ, එහෙම කතා කරන්න බෑ.
දරුවට අදාළ කිසිම ආකාරයක් ඒ දෙයිද?
ඒ දෙන්නේ නැහැ. ඔව්.
ඒ දෙන්නේ නැහැ. එතකොට ඕක හිතේ හැදුවද එළියේ නැද්ද? ওই කතාවල කිසිම තේරුමක් නැහැ කියලා පේනවා නේද?
එහෙමයි. එතකොට සංස්කරණයක් කියලා දැක්කහම ඒක අර විදිහට පේන්නේ නැහැ.
එතකොට අර ප්‍රශ්න ටිකට මොකද වෙන්නේ?
ඒ ප්‍රශ්න උද්ගත වෙන්නේ
ප්‍රශ්න අහපු මෝඩකම. ඒ කියන්නේ මෝඩකමටයි ප්‍රශ්න ගොඩ නැගුණේ කියලා පේනවා. ඒ කියන්නේ දැන් අපි දරුවා කියන්නේ අර වතුරේ ඉන්න බල්ලා කියලා හිතන්නකො.
එහෙමයි.
ඉතින් ඒක ගැන විමසන එකම තමයි ලැබීම කියන්නේ.
එහෙමයි.
අපිට එතන සකස් වීම දැක්කොත් අර ඒ විමසීම ඉවරයි නේද?
එහෙමයි.
සකස් වීම දැක්කනම් විමසීම ඉවරයි.
ඔව් එහෙම මේක සකස් වෙනවා මේ නිකන් ඒක කොහොමද ඇයි එහෙම සකස් වෙන්නේ කියන එකට එහෙම සකස් වීම ගැන පොඩ්ඩක් තේරුම් කරන්න පුළුවන්ද? මේක සකස් වීමක්. ඉතින් මේක
අපිට සකස් වීම හොයන්න වෙන්නේ මේක කියන එකෙන් පටන් ගන්න. දරුවා කියන එකෙන් පටන් ගන්න නේද සකස් වීම හොයන්න.
එහෙමයි.
හරි.
එහෙමයි.
ඒ කියන්නේ දෙකින් තමයි අපි හොයන්න පටන් ගන්න. මොකද දෙයක් පාදක කරගෙන තමයි නුවණ මතු කරගන්න වෙන්නේ.
එහෙමයි.
හැබැයි නුවණ කියන්නේ පාදක කරගත්තු දේ ගැන අදහසක් කියන එක නෙවෙයි.
එහෙමයි.
අපහසක් ආවන මෝඩකමයි. ඒ දරුවා ඉන්නවද ඔය දරුවා නැද්ද නැති එකක් ඇති කරගෙනද ඇති වෙන නැති වෙන එකක්ද ඔය කතා කරන සීරම නිකන් වචන ගොඩක් විතරනේ. කියන්නේ ඒව නිකන් සිසිම තේරුම් ගන්න නැති හිස් වචන ගොඩන්නේ නේද?
එහෙමයි.
ඒ කියන්නේ දැන් අපි දරුවා ගැන හොයන්න පටන් ගන්නෙම දරුවා ගැන මොකද්ද සතහනක් නිමිත්ත. ඒකට තමයි නිමිත්ත කියන්නේ. නිමිති අනු නිමිත්තිය. ඔන්න ඔය පිහිටන ස්වභාවය නිසා නේද?
එහෙමයි එහෙමයි.
දැන් ඔන්න ඔය පිහිටන ස්වභාවයම තමයි වැරද්ද තියෙන්නේ. අත්‍යයක් වෙන බව. ඒන්නේ නොදන්න. ඒන්නේ නොදන්නකම. දරුවා කියනකොට මොනවම හරි සතහනක් එන්නේ නොදන්නකම. ඇත්ත නොදන්නකම. එතකොට සතහන සකස් වීම කියන්නේ නොදන්නකම. හැබැයි නොදන්නකම සතහනෙන් අල්ලන්න බෑ. දරුවගෙන් අල්ලන්න බෑ. නොදන්නකම මතයි සතහන එන්නේ. දැන් නොදන්නකම මතයි වතුරේ බල්ලා හැදෙන්නේ. වතුරේ බල්ලාගෙන් නොදන්නකම අල්ලන්න බෑ. නොදන්නකම වතුරේ බල්ලගෙන් විස්තර කරන්න යන තාක් කල් නොදන්නකම අහුවෙන්නේ නැහැ.
ඒක ඵලය, ඒක ඵලය. ඵලයෙන් හේතුව හොයන්න බෑ
කියන්නේ. අපි කියන්න ගියොත් ඇත්ත කියන්නේ ඔය බල්ලෙක් නැති බව. ඔය සටහනක් නැති බව කියලා කියන්නේ ආයේ සටහනෙන් නේද?
එහෙමයි, එහෙමයි.
ඒකට මේ සටහන ගැන කතා කිරීමම නොදන්නකම.
එහෙමයි.
එනි ඉපදීමම නොදන්නකම් අට ගැනීමම නොදන්නකම් එතකොට
ඔය
එතකොට හරි අසරණ බවක් නෙන්නේ මේක
එහෙමයි
කියා ගන්නවත් බැරි තරම් අසරණ කමකට එනවා
එහෙමයි
කතා කරන්න පුළුවන් උනේ මේ ඉතින් සටහනක් අරගෙන බැහැගෙන ඉවර නේද? එහෙම දෙයක්වත් ඉපදිලා නැත්තම් ඇත්තටත් සටහනක් හදන එක කොච්චර මෝඩ කමක්ද? ස්වභාවයක් බාර ගන්න එක කොච්චර මෝඩ කමක්ද? හැබැයි ඒ මොඩකමත් අපිට හිතා ගන්න පුළුවන් ඔය හිතාගන්නෙත් ආයේ අරමුණක් අල්ලගෙන නේද ප්‍රතිබිම්බය අල්ලගෙන නේද හැතෙන ස්වභාවයෙන් නෙවි හරි එතකොට හැදෙන ස්වභාවය කියන්නේම මොඩකමනේ ආකෝ හැදෙන ස්වභාවය තියෙන්නේම නොහැදෙන බව නොහැදෙන බවට සාපේක්ෂව තමයි හැදෙන බව. ඒතය ඇතිවීමම නැතිවීම තියනවා කියන්නේ. ඇතිවීම එකමයි නැති නොවීම ගැන කතා කරන්න පුළුවන්. වැඩේ තියෙන්නේ ඕකේ ඇත්ත කියන්නේ ওই දෙකම දෙකෙන්ම ඈතර වීම. වීම නැතිවීම කියන්නේ ඥානයක්. ඥානේනුත් ඈතර වීමක් ගැන තමයි මේ සක්කාය නිරෝධය කියන්නේ. දැන් සමුදය බයක් පටිච්ච සමුප්පන්න බවක් ඔය ඔක්කොම කතා කරන්න පුළුවන් මෝඩකම මතනේ. ලෝකය කනේ. ඔය හම්බ වෙන ගතියම වැරද්ද. ඒ හම්බ වෙන බව ආයේ සජීවි බවනේ මමත්වෙම
තනදි සර් සමාවෙන්න පොඩ්ඩක් මේ සකස් වෙන විදිය ඒ කියන්නේ නිමිත්ත බාරගෙන විමසන්නේ නැතුව මේක සකස් වෙන්නේ කොහොමද නිමිත්ත නිමිත්තක් වෙන්නේ කොහොමද කියලා අත්දැකීමසුවොත් ඒ කියන්නේ පදනම් විරහිත බෙදා ගැනීමක් කියන තැනට එනවා. මේ එහෙම වෙන්නේ මේ අර දයතාවය ඒ කියන්නේ එහෙකින් තොරව අනිත් නිමිත්තක් ගැන කතා කරන්න බෑ. මේ දෙකම එකේම දෙපැත්තක්, මේ බෙදා ගැනීමම පදනම් විරහිත බෙදා ගැනීම නිසාමයි, පදනම් විරහිත බෙදා ගැනීම නිසාමයි සකස් වෙන විදියෙන් නිමිත්ත මතුවීමට හේතුව කියලා ආවොත් එතන මෙහිතර හිතර එන්නේ මෝඩකම කියන්නේ. එතකොට මේ අර්ථ විරහිත බෙදා ගැනීමේ වරද දැකීම. එතකොට මේ අර්ථ විරහිත ඒ කියන්නේ මේ දෙකම දෙපැත්තම පැනවෙන්නේ, ඒ කියන්නේ එතන බෙදා ගැනීමම පදනම් රහිතයි, එතන වැරැද්දක් සිදු වෙනවා. ඒකම තමයි මෝඩකම. ඒ මෝඩකම මත පිහිටලම ඒ මේ බෙදා ගැනීමේ වැරැද්ද නොදැකීම නිසාම ඇති දෙයක් බවට තමයි පෙනී හිටින්නේ. එතකොට ඒක තමයි දෙවනි මෝඩකම වගේ.
බෙදා ගැනීමම මෝඩකම්.
අන්න ඒක තමයි බෙදා ගැනීමම වැරදි. ඒ කියන්නේ මේ වැරැද්ද බෙදා ගැනීම වැරද්දක් කියලා නොදකින හින්දම තමා දෙයක් වෙන්නේ. එහෙම වුණොත් සර් නිමිති ගැනීම කියන එක පදනම් විරහිත වෙනවා නම්, කියන්නේ දැන ගැනීමක් විදිහට වුණොත්, සකස් වීමක් විදිහට වුණොත් ඒ සියලු පදනම් එකම තැනින් නිෂ්ප්‍රභා වෙනවා. එතකොට අර දේවල් පිළිගෙන ගතියවත් නිමිත්තක් අල්ල ගන්න ගතියවත් දැන ගැනීම කියන ක්‍රියාවක් වෙන එකත් එකම දැනීම ඉක්ම වෙනවා වගේ මම මේ හිතලා කියන එකක් සර්.
ඔව්, දැන ගැනීම කියන එකට අර්ථයක් නැති වෙනවා.
අන්න ඒක තමයි සර් කියන්නේ. එතකොට අර හතර ආකාරයකට බෙදාගත්තේ පදනම් විරහිතව කියලා. දැන් අපි හතර ආකාරයකට ප්‍රකට වීම මත සර් බෙදා ගැනීමක් කරානේ. දැන් මේ ප්‍රායෝගිකව මේ ඇහෙනවා කියනවා, ඇහෙන්නේ නැහැ කියනවා, දැනෙනවා කියනවා, දැනෙන්නේ නැහැ කියනවා, කොහොම දිට්ඨ සුතමුට කියලා අර ඒ හතර බෙදා ගැනීමමත් ඒ බෙදා ගැනීමමත් තරග දකිනවා. මේ පදනම් කියන්නේ අර්ථ විරහිත බෙදා ගැනීමේ වරද කියන තැනටම හිතලා ගියොත් කියලා මම කියන්නේ සර්.
يعني ايه හතරක් කියන්නවත් හතරක් නෙමෙයි කියන්නවත් ඒ දැන ගැනීමම
අන්න හරි එහෙම කියලා හතරකටවත් එහෙකටවත් ඒ දැන ගැනීමත් මේ අර්ථ විරහිතයි වගේ.
ඔව්, දැන් ඔක හතරක්ද එකක්ද කියන්න පුළුවන් උනේ ඒක දෙයක් කරගෙන.
නමුත් ඒකත් යෙදෙන්නේ අර මේ මෙතෙන්ට හිතලා ආවොත් අර්ථ විරහිත, කියන්නේ මේ දැන ගැනීමක් වෙන්නේ ඇයි කියන තැනින් කියවුවොත් එතකොට කියන්න පුළුවන් සකස් නිමිති කියලා. එතකොට නිමිති අල්ලගෙන විමසීම නෙමෙයි, සකස් වෙන විදියෙන් නිමිත්ත, කියන්නේ මේක සකස් වෙන්නේ කොහොමද කියලා. එතකොට සකස් වෙන වැඩිය විදිහ බැලුවොත් මේ බෙදා ගැනීම දයතාවය කියන එකේ වැරද්ද ඉක්ම දකින්නවා කියන
එක. එතකොට දැන් මේක කියන එකේම වැරද්දක් නේද පේන්නේ? මේක
කිව්වේ සර්?
ඒ දැකීම හරි ඇසීම හරි මොකක් හරි එහෙම ඒක දෙයක් වෙලා නේ. ඒක මේක කියලා අපි කියන්නේ මේක එකක්ද හතරක්ද
නෑ, ඒක ඉක්ම වෙනවා කියලා මං කියන්නේ අර සකස් වීමේ මේ
නෑ. ඒක තමයි. එතකොට ඒ මේක කියන එකේ වැරද්ද පේනවා නේද? මේ කියලා ගැනීම වැරද්ද.
එහෙමයි සර්.
එතකොට මේ දැනගන්න ස්වභාවය කියලා දෙයක් ගන්න එකේ වැරද්ද.
අන්න හරි.
දැන ගැනීම කියන එකේ වැරද්ද. ඒක තමයි සත්‍යත්වය කියන්නේ. දැන ගැනීම. හරි. එතකොට ඒක දැන් ඔය හිතලා කොට ගිහිල්ලා ඒක වැරදි කියලා පේනවා. ඊළඟට අනිත් පැත්තට මොකද වෙන්නේ? දැනගන්නවා. යෙදීම ප්‍රායෝගිකයි නේද? අරක අරක වැරදි කියන එක අපිට ඇහෙනවා. ඇහෙනවා කියන එක තමයි ඒ හිතනවා කියන්නේ. ඒකට අනුව හිතලානේ ඒ මේ දැන ගැනීම වැරදි කියන තැනට
එන්නේ.
එහෙමයි. ප්‍රායෝගිකත්වය මොකද්ද දැනගන්නවා.
දැනගන්න ලකින් ටෙෂන් වෙනවා එතනදී. ඒ සිහියන සිහිය පිහිටුවොත් දැන් අපි වෙනකට තේද්දි ඇස් දෙක තියෙන්නේ බාහිරයට වගේ. දැන් අපිට තේද්දි ප්‍රායෝගික ජීවිතයේදී ඇස් දෙක ඇතුළට එළියට නෙමෙයි ෆෝකස් එක දැන ගැනීම උනේ කොහොමද කියන එකට එද්දි ඇතුළට ෆෝකස් එක එද්දි අතන උනාට ප්‍රායෝගිකව ඇතුළෙන් ටෙෂන් වෙනවා එතන. එතකොට ඒ විමසීම තුල දකින්නේ මේ බෙදා ගැනීමේ වැරද්ද.
ඔව්. දැන් ඒකෙදි අර බාහිරේ හිටියට දැන් ඇතුළට ඕකස්. ඔව්. එතකොට බාහිර ලෝකෙන් මිදුණට ඇතුළේ ලෝකේ කියන එක පේනවා. හරි. අර අර ඉස්සෙල්ලා කියපු විදිය දැන් බාහිරෙන් නෙමෙයි හොයන්නේ. බාහිර කතාවක් එන්නේ නැහැ. බාහිර කිව්වොත් වැරදි. නෑ ඇතුළෙම සිද්ධියක්. එතකොට ඒක එක පැත්තකින් පේනවා මේක තමන් තුලින්මයි හොයන්න ඕන. එළියෙන් හොයලා වැඩක් නෑ. හරි. ඒක ඔය හොයන්න ඕන පැත්ත ක්ලියර් වීමක් වෙනවා. ඊළඟට මේ ලැබෙන එකෙත් වැරද්ද පේනවා. ඇතුලෙන් කියලා ලැබීමෙත් වැරද්දක් පේනවා. ඒ මොකද ඒ බාහිරෙන් නෙමෙයි ඇතුලෙන් කිව්වත් තාම ඇහෙනවා දැනෙනවා ඕවා තියෙනවනේ දැනගන්නවා. අපට ඒක අපි එළියෙන් නෙමෙයි ඇතුලෙන් කියන තැනකට එනවා. ඒ ඕක හතරක්ද එකක්ද කියන ප්‍රශ්නේ තියෙනවා. එහෙම නැත්නම් ඕවා එකක්වත් නැද්ද? ඕවා එකක්වත් නැහැ කියනකොට ආයේ උච්චේදේ. ඕවා ගැන මොනවා හරි කියනකොට ඒක වැරදි කියලා කොහොමද දන්නවන්නේ? දැන් ඔය දෙකේම තාම අර ලැබීමක් තියෙනවා මේ දෙයක්. මෙසේ කියන කතාවට එනකොට දැන් දෙයක් ගැන නෙවෙයි කතා කරන්නේ. මෙසේ ඒ ඒ ස්වභාවය විස්තර කළොත් ඔය දැන් මේ අර ලැබීම කියන්නේ ඉතින් සාසවා උපාදානීය කියලා තමයි කියන්නේ. ආශ්‍රව සහිතයි ලං වෙලා උපය උපාදාන ලං වෙලා ඒක ගැන කතා කරනවා. ඒක තමයි ලැබීම කියන්නේ. ඒත් ඒ ලං වෙලා කතා කිරීම තමයි ඒ රූප උපාදාන ස්කන්ධය වේදනා උපාදාන ස්කන්ධය මේ විදිහට එන්නේ. එතකොට ඒ ලං වීම විස්තර කරන්න තියෙන්නේ ජාති පහ උපාදාන වීම. ඒ ಜಾති පහෙන් අපි මේක කතා කළාට ಜಾති පහෙන් මෙතෙන්ට එන්න බෑ. මෙතනින් මේකේ ඇත්ත දැකීම තුල තමයි අර ඒ ಜಾති පහ අවිද්‍යාව මත. ඒක ಜಾති පහෙන් අවිද්‍යාව නෙමෙයි. ඒකට ඒ මොකක් හරි ලැබීම කියනකොට ඉතින් අසරණ බව, ඒ කියන්නේ මේක ලැබෙනවා. මේක වෙන්නත් බෑ ඒ උනාට ලැබෙනවා. තාම ඇහෙනවා, තාම දැනෙනවා. යෙදීමේදී. මේක වෙන්නත් බෑ. දහම ඇහෙන කෙනාට වෙන්න බෑ හැබැයි. මේ වෙනවා. ඒ කොහොමද මේ වෙන්නේ? මේක වීම කියන්නේ අසරණ බවක් නේද? ඇත්ත මේක උනාට තාම ඇත්ත පිටිටලා ඉන්නේ නැහැනේ.
ඔව් ඇත්ත පිටිටලා ඉන්නේ නැහැ. ආය ආයක වෙනවා, වෙරිෆිකේෂන් වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ.
එතකොට ඒක අසරණ බවක් නේද?
ඔව් ඒක නම් ලොකු අසරණකමක්. හිතලා හිතලා හෙම්බත් වෙලා මේකේ යන්නත් බෑනේ.
මොනවා හිතුවත් මේ වෙන එක නවතින්නේ නැහැ. මොනවා කතා කළත් ඉතින් දැනෙනවා, ඇහෙනවා.
හැබැයි පොඩි එලි පොඩි සැනසීමක් තියෙනවනේ. දැන් එහෙම වුණත් දැහැනවා, පේනවා, ඒ ටික වුණාට ඉදායදා ජීවිතේ ඇතුලින් මේක ක්වෙස්චන් වෙනවනේ. මේ හිතලා හිතලා ආවේ ඉඳ මේ පදනම් විරහිතයි කියන එක නිකන් ඒක කියන්නේ. ඒක ක්වෙස්චන් වෙන හින්දා මේ ඇතුලේ කතාවක් ක්වෙස්චන් වෙනවා. ඒක එතන ක්වෙස්චන් වෙනවා. හැබැයි ඒක වෙනවා.
දැන් ක්වෙස්චන් වෙනව නේද? ඇයි මේකට ඇහෙනවා කියන්නේ? ඇයි මේකට දැනෙනවා කියන්නේ නේද? මේ වගේ ප්‍රශ්නයක් එනවද?
නෑ මං කියන්නේ එහෙම නෙමෙයි සර්. දැන් ප්‍රායෝගික ජීවිතේදී දැන් විමසලා ඒ බයකත් එක්කමනේ විසඳන්නේ. දැන් අපි හිතමුකෝ මේ පේනවා කියන එකේදී මේ දැන් පේනවා කියද්දිම අපිට දැනුවත් වෙන ඒ කියන්නේ දැනුවත් වෙන ගතියක් තියෙනවා. දැන ගැනීමක් ඉඳමනේ. ඒකට මේ දැන ගැනීමක් කියන්නේම මේ සකස් වීමක් තියෙනවා නිමිති වල. ඒක අපි දැන් විමසලා විමසලා ඇවිල්ලා තියෙනවානේ මේ බෙදා ගැනීම මේ ඒ කියන්නේ අර ඒ කියන්නේ නිමිත්ත කියන එකක්වත් ඒ සකස් වෙන්නේ මේ බෙදා ගැනීම එක්ක. ඒ කියන්නේ අඳුර එළිය එහෙම නැත්නම් ඇත එක්ක නැත්ක මරණේ ඉපදීමත් එක්කම ඉපදීම මරණේ ඉපදීම මේ සේරම එකම කාසිය දෙපැත්ත වගේ මේ බෙදා ගැනීමේ වැරද්ද දකින්නින්ද එතනින් ප්‍රශ්න. එහෙ මෙන්න පදනම වැරදීනේ වගේ කියන තැනකින් තමයි මේ දැනගන්නවා කියලා එන සකස් වෙන තිකම පදනම් විරහිතයිනේ කියන වාක්‍යයෙන් තමයි ඉස්මතු
වෙන්නේ.
අර දැන් අපි වෙනම විමසද්දී ගොඩා ඇහැ රූපේ ඉඳලම දේවල් අල්ලගෙන විමසලා ඇවිල්ලා සර් මං කියන්නේ දැන් අතුරට ફોකස් එක ආපුවාම දැන ගැනීම වෙන්නේ කොහොමද කියන එකක් නෙමෙයි. ඒකත් දැන් විමසලා වෙනම කියන හින්දා මේ ඒ කියන්නේ දෙපැත්ත බෙදා ගැනීමේ පදනම් විරහිත බවකින් තමයි ඒ වාක්‍ය තමයි එකපාරට මිස්මතු වෙන්නේ. මේ මට කියන්න බැරෙන්නේ නැහැ නේද? ඒ වාක්‍යෙන් තමයි ක්වෙස්චන් වෙන්නේ. කියන්නේ මේ බෙදා ගැනීමම වැරදි පදනමක් මත බෙදා ගැනීමම නේද මේ හිතන්නේ වගේ දැනෙන්නේ. තේදි ඇහෙද්දිත් අනේ ඒක තමයි. ඒක තමයි.
හොඳයි මං හිතන්නේ දැන් අනිත් අයටත් මෙතුමියගෙන් ප්‍රශ්න කරන්න පුළුවන්. මොකද නට ප්‍රශ්න කිරීමට වඩා තව තව අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. අනිත් මහත්මියගෙන් කාට හරි අහන්න තියනවා නම් අහන්න. ඒක එතකොට අර තමන්ගේ අවබෝධයට උදව් වෙයි ප්‍රශ්න කිරීමට.